ആ ദുർഗാദേശാന്ന്
തന്നെ
ആയ ഭക്ഷണം
Order, please. ලිපි ලේකන්නාදී පිළි ගැනීම ගරු අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු ඇමතිතුමා.
ගරු කථානායකතුමනි, 2018 වර්ෂය සඳහා අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ කාර්යසාධන වාර්තාව, 2018 වර්ෂය සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ කාර්යසාධන වාර්තාව සහ 2017 වර්ෂය සඳහා පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් ඔම්බුස්මන් කාර්යාලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තා අභ්‍යන්තර පරිපාලනය හා රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවිතම කළ යුතුයැයි මම යෝජනා කරමි. 2017 වර්ෂය සඳහා මානව සම්පත් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවිත විම කළ යුතුයැයි මම යෝජනා කරමි.
ගරු රාජ්‍ය ව්‍යවසාය කන්දරුදුරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2018 වර්ෂය සඳහා රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවිත යොමු කළ යුතුයැයි මම යෝජනා කරමි.
ගරු ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මිලින්දෝරු දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව, 2018 වර්ෂය සඳහා ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව සහ 2018 වර්ෂය සඳහා ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තා කෘෂිකර්මය හා ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවිතම කළ යුතුයැයි මම යෝජනා කරමි.
ගරු මුදල් අමාත්‍යතුමා.
කථානායකතුමනි, 2019 අංක 6 විසර්ජන පනතේ 6.1 වගන්ති යටතේ 2019 අප්‍රේල් 1 දින සිට 2019 මැයි 31 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ පරිපූරක සහාය සේවා සහ අදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන 1989 අංක 13 දරන නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනතේ 3 වගන්ති යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2019 මාර්තු 5 දිනැති අංක 2113/9 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය 1989 අංක 13 දරන නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනතේ 3 වගන්ති යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2019 මාර්තු 13 දිනැති අංක 2114/25 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය 1989 අංක 13 දරන නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනතේ 3 වගන්ති යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2019 මාර්තු 14 දිනැති අංක 2114/49 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය සහ 1989 අංක 13 දරන නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනතේ 3 වගන්ති යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2019 මැයි 13 දිනැති අංක 2123/5 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය මම ඉදිරිපත් කරමි. එම පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන සහ නියමයන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවිත විම කළ යුතුයැයි මම යෝජනා කරමි.
ගරු අභ්‍යන්තර ස්වදේශ කටයුතු සහ පළාත් සභා පළාත් පාලන ඇමතිතුමා.
ගරු කථානායකතුමනි, 2018 වර්ෂය සඳහා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව හා ගිණුම්, 2018 වර්ෂය සඳහා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන හා ගිණුම් වාර්තාව, 2018 වර්ෂය සඳහා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යසාධන හා ගිණුම් වාර්තාව, 2018 වර්ෂය සඳහා මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන හා ගිණුම් වාර්තාව, 2018 වර්ෂය සඳහා රජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව හා ගිණුම්, 2018 වර්ෂය සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව, දෙදස් දහට වර්ෂය සඳහා අභ්‍යන්තර ස්වදේශ කටයුතු හා පළාත් සභා පාලන අමාත්‍යාංශයේ ස්වදේශ කටයුතු අංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව හා ගිණුම් සහ දෙදස් දහට වර්ෂය සඳහා අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ පළාත් සභා හා පළාත් පාලන අංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තා අභ්‍යන්තර පරිපාලනය හා රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ තෙමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු සෞඛ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, 2015 වර්ෂය සඳහා විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව සෞඛ්‍ය හා මානව සුභසාධනයේ සමාජ සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ තෙමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු නිමාස ඉදිකිරීම සංස්කෘතික අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, 2018 වර්ෂය සඳහා නිවාස ඉදිකිරීම සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තාව සෞඛ්‍ය හා මානව සුභසාධනයේ සමාජ සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ තෙමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු
2018 කථානායකතුමනි, 2018 වර්ෂය සඳහා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තාව තරුණ ක්‍රීඩා කලා හා උරුමයන් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ තෙමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු ජාතික ඒකාබද්ධතා රාජ්‍ය භාෂා සමාජ ප්‍රතිය හින්දු ආගමික අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, 2018 වර්ෂය සඳහා ජාතික ඒකාබද්ධතා රාජ්‍ය භාෂා සමාජ ප්‍රගති හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ප්‍රතිසන්දාන හා උතුරු හා නැගෙනහිර නැවත ගොඩනැගීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ තෙමු කළ යුතුයි මම යෝජනා කරමි.
ස්තුති. කාරක සභා වාර්තා පිළිගැන්වීම රජයේ මුදල් පිරිනමන කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති ගරු එම්.ඒ. සුමන්දිරන් මැතිතුමා විසින් පිළිගැන්වීම.
Honorable Speaker, I present the report of the Committee on Public Finance on People's Bank Amendment Bill and notifications under the Excise Ordinance which are referred to the said committee.
Thank you. මහජන පෙසම් පිළිගැන්වීම ගරු අකිල බිරාජ් කාර්යවසම් අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, පන්නිපිටියේ පැලැන්වත්ත කනත්ත පාර අංක 217 ඉරක් 1 ඉරක් 4 දරන ස්ථානයේ පදිංචි එම්.ජී. සරත් මහතාගේ ලැබුණු පෙස්සම පිළිගන්නවි.
ගරු අජිත් පෙරේරා අමාත්‍යතුමා, ගරු වසන්ත අලිවිහාරයේ අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, බුලත් කෝපිටිය උඩපොත සිවුරිගාවත්ත ලිපිණේ පදිංචි එච්.පී. ප්‍රේමවති මහත්මියගෙන් ලැබුණු පෙස්සමක් දෙසහ නුගගොල්ල 80 ආයේ අංක 16 ඇලීරක් 23 දරන ස්ථානයේ පදිංචි KPC රාජාංගන මහතාගේ ලැබුණු පෙස්සමක්ද පිළිගන්නමි.
ගරු AD සුසිල් ප්‍රේමජාන්ත මැතිතුමා,
ගරු කථානායකතුමනි, රණාල නවගමුව දකුණ අංක 330 ගෙන් 3 දරන ස්ථානයේහි පදිංචි RVK පතරගේ මහත්මියගෙන් ලැබුණු පෙස්සම පිළිගන්නවා.
ගරු කෙහෙරේ රබුක්වැල්ල මැතිතුමා,
ගරු කථානායකතුමනි, කටුගස්සට හමන්ගොඩ අංක 96A ධර්ම ස්ථානයේ පදිංචි HVC ආර්යරත් මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
ගරු මහන්ත දිසානායක මැතිතුමා,
ගරු කථානායකතුමනි, තලවතුය හිප්පල පාර සඳමාලි යන ලිපිණෙහි පදිංචි අබේරත්න බණ්ඩාර මහතාගේ ලැබුණු පෙත්සම පිළිගන්නමි.
මේ පෙත්සම මහජන පෙත්සම පිළිබඳ කාරක සභාවට යොමු කරනු ඇත. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පරිමි ප්‍රශ්නයේ ගරු හේෂා විතානගේ මැතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචිකින් පුනරුත්පාදන උදුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා ඇසීමට.
ගරු කථානායකතුමනි,
කථානායකතුමනි, ඉතුමා සති දෙකක් අල්ලිලා තිබෙනවා.
ගරු ජයසිරි ජයසේකර මැතිතුමා,
මහානගර කථානායක,
ගරු අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍යතුමා ඇසීමට
කල්ලිලා තිබෙනවා.
මේ පරිවෙණි මතාවටද ගරු මේ ප්‍රධාන සංවිධායකතුමා පරිවෙණි මතන්නේ එන ඉක්මන ඉවර කරන්න දන්නේ හොඳයි. ගරු චමින්ද විජේසිරි මැතිතුමා,
මම ආනගර කතානායක,
ගරු කුෂිකම්න පස් සමාජ සංවර්ධන වාරි මාර්ග අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, ගරු චමින්ද විජේසේකර මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට පිළිතුරු 1335 2 වියලේ මණ්ඩලයේ යටතේ ලියාපදිංචි වී ඇති විමෝල් හිමියන් සුළු හා මධ්‍ය පරිමාණ ලෙස කලාපානුව වෙන්වෙන් වශයෙන් පහත සඳහන් වේ. අනුරාධපුර කලාපයේ මධ්‍ය පරිමාණය 52යි, පොළොන්නරුව කලාපයේ මධ්‍ය පරිමාණය 71යි, අම්පාර කලාපයේ මධ්‍ය පරිමාණය 56යි, නැගෙනහිර කලාපය සුළු පරිමාණ 1යි, මධ්‍ය පරිමාණ 4යි, දකුණු කලාපය සුළු පරිමාණ 41යි, මධ්‍ය පරිමාණ 45යි, උතුරු කලාපය මධ්‍ය පරිමාණ 3යි, වයඹ පළාත මධ්‍ය පරිමාණ 53යි, වීතොග සහල් කිරීමේ ක්‍රියාවලියේ සුළු පරිමාණ 1යි, මධ්‍ය පරිමාණ 2යි, සුළු පරිමාණ මුළු සංඛ්‍යාව 43යි, මධ්‍ය පරිමාණ 286යි. එම මෝල් හිමියන්ගේ නාමලේඛනය හා ලිපිනයන් පිළිබඳ දීර්ඝ විස්තරයක් තියෙනවා පිටු 10ක විතර. මම ඒක වෙලා යන නිසා සභාගත කරනවා ගරු කතානායකතුමනි. එතුමාගේ ඊළඟ පිළිතුර පෞද්ගලික විමෝල් හිමියන් වෙත වී අලෙවි කිරීමේදී අමාත්‍යාංශය අනුගමනය කරන ක්‍රමවේදය කවරේද යන්න අහලා තියෙනවා. ඒ අනුව 19 ඇලිරක් 0.441 ඇලිරක් 108 ඇලිරක් 0.46 2019.25 වෙනි දිනදී අමාත්‍ය මණ්ඩලයේ තීරණය පරිදි 2019 වර්ෂයේ වීමිලදී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරයේ විසින් අවශ්‍ය ප්‍රතිපාදන මෙම අමාත්‍යාංශය හරහා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබා දී වීමිලදී ගැනීම සිදු කර ඇත. දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් වීමිලදී ගැනීමට ලබා ගන්නා අරමුදල් රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරමින් මිලදීගත් වී විකිණීමෙන් නැවත භාණ්ඩාගාරයේ වෙත පියවිය යුතු අතර ඒ පිළිබඳව උපදෙස් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබා දී ඇත. ආයන්න අදාළ නොවේ.
ගොරමතුමා ඍෂිවන්තර පිළිතුරු ලබා දීම නෙවෙයි. කතානායකතුමනි, ගොරමතුමාගේ පිළිතුර තුළ විශේෂයෙන්ම සුළු හා මධ්‍යම පරිමාණ විමෝල් හිමියන් සඳහා කොබෝන ප්‍රමාණයක් ඉන්නවද සහ ඔවුන්ට අමාත්‍යාංශයෙන් දෙන වැඩපිළිවෙල පිළිබඳව ක්‍රියාත්මක අපි දන්නවා. ගොරමතුමනි, දීර්ඝ කාලයක් තිස්සේ වියලවී මණ්ඩලය සහ කුෂ්කර්ම අමාත්‍යාංශය අතර ඒ නිෂ්පාදන විශේෂයෙන්ම නිෂ්පාදනයේදී ඒ වී මිලදී ගැනීම තුළ විවිධ ප්‍රශ්න තිබුණා. අපි දැක්කා විවිධ ආණ්ඩුවන් තුළ විවිධ රජයන් තුළ දීර්ඝකාලීනව ඒවට විසඳුම් හොයන්නට බැරි වුණා. නමුත් අපි පසුගිය දිනක දැක්ක ඉතා සාර්ථකව මේ වැඩපිළිවෙලට අමාත්‍යාංශය සහ අදාළ සභාපතිතුමා මේකට මුහුණ දීලා තියෙනවා. කිසිම වී හිඟයක් සහ පෝලිමක් දකින්නේ නැති විදිහට මිලදී ගැනීමත් කරා ගොවිනු සතුටු කරා. මට තියෙන ප්‍රශ්නේ දීර්ඝ කාලයක් තිස්සේ තිබිච්ච ප්‍රශ්නය ඉතා කෙටි කාලයක් තුළ විසඳන්නට අවශ්‍ය වැඩපිළිවෙල හදන්නට ඔබතුමාලා ක්‍රියාත්මක කරා. ඇයි අපිට පෞගිය කාලය තුළ එහෙම ඔබතුමාලා මේ ගත්ත ක්‍රියාමාර්ගෙම ක්‍රියාත්මක වෙලා නැත්තේ? ඒ සඳහා යම්කිසි මැදිහත් වීමක් කියලාද, නැත්නම් වෙන මාෆියාවක් කියලා තියෙනවද, නැත්නම් ඒ සඳහා සම්බන්ධ වෙච්ච පුද්ගලයන් යම් යම් දේශපාලන හිතවත්කම් මත මේ මාෆියාව සිද්ධ වුණාද? එසේ සිදු වෙලා තියෙනවා නම් ගරු අමාත්‍යතුමනි, ඊට විරුද්ධව අමාත්‍යාංශය ගන්න ක්‍රියාමාර්ගය පිළිබඳව දැනන්න.
අර කතානායකතුමනි, දීර්ඝ කාලයක් තිස්සේ වී අලෙවි මණ්ඩලයට මුදල් ලබා දුන්නේ භාණ්ඩාගාරයේ මසින් කෙලිම වී අලෙවි මණ්ඩලයට. ඒත් මෙවර ඒ සම්බන්ධයෙන් විවිධ ප්‍රශ්න ගැටලු ගණනාවක් තිබිච්ච නිසා මෙවර තීන්දුවක් කරා දිසාපතිවරුන්ට මුදල් ප්‍රතිපාදන කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා හරහා ඍජුවම දිසාපතිවරුන්ට මේ වී මිලදී ගැනීම, ඒ වගේම වී අලෙවි කිරීමේ කටයුත්ත බාර දෙන්න. ඒ අනුව තමයි මේවර ක්‍රියාත්මක කරේ. මං හිතන්නේ ඒ දිස්ත්‍රික්ක සියල්ලගෙන් වගේ දිසාපතිවරුන් මේ කාර්යභාරය වී අලෙවි මණ්ඩලයේ සහයෝගය ඇතුව ඒ හරියාකාරව ඉටු කරලා තියෙනවා. ඒ නිසා ප්‍රශ්නයක් ගැටලුවක් නැතුව අපිට මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්කම ලැබිලා
තියෙනවා.
ගරු කතානායකතුමනි, දෙවෙනි අතුරු ප්‍රශ්න විදියට මම දැනගන්න කැමති ගරු ඇමතුමාගෙන්, දැන් ඉතිහාසයේ පුරා වී අලෙවි මණ්ඩලයට මේ වගකීම දුන්නම සාමාන්‍ය අපි ජීවත් වෙන ප්‍රදේශවල පවා මේ වී ටික මිලදී ගන්න ක්‍රමවේදයක් වී අලෙවි මණ්ඩලය හදන්නේ. එක්කෝ කුඹුරු ගොයන් කපලිවරලා වී ටික ගන්න වෙලාවට වී අලෙවි මණ්ඩලයේ දොරවල් ටික අරින්න බැරි වෙනවා ගබඩාවල. එක්කෝ ඒ ටික වහලා තියලා වී ටික මිලදී අරගෙන ඉවෙලා ආපහු සැරයක් අදාළ පෞද්ගලික සමාගම් වලට වී අලෙවි මණ්ඩලෙන් ලබා දෙනවා. එතකොට මේ වගේ ගැටලු රාශියක් පහුගිය කාලය තුල ක්‍රියාත්මක වුණා. අපි දන්න සිද්ධි සියනවා ගරු ඇමතුමනි සමහර වෙලාවට වියලි මණ්ඩලය තුල ගබඩාය තුල වීතිබිලි වෙලා ඒවා පරිභෝජනයේ නුසුසු වෙලා අන්තිමේදී සත්තුන්ට ගන්නේ වී ටික ලබා දෙනවා සත්ව කුකුල් කෑම හදන්න වගේ සත්ව කෑම හදන්න මේ වී ලබා දෙනවා මේ වගේ මහා විශාල මංකොල්ලයක් මේ පිටිපස්සේ තිබුණා පෞද්ගලික සමාගම් පුරුදු වෙලා හිටියා මේ වී අලෙවි මණ්ඩලයේ වී ටික අරගන්න පෞද්ගලික මිල එකන ඔවුන්ගේ මිලට වී අලෙවි මණ්ඩලයේ වහලා තියෙනකොට දොර ඉස්සරහා තියෙන පෞද්ගලික ආයතනයේ වී ටික දෙන්න ගොවියාව වට්ටන්න වී අලෙවි මණ්ඩලයේ කටයුතු කරා ඕනතරම් සාධක තියෙනවා මම අර ඇමතුමාගේ අහනවා වී අලෙවි මණ්ඩලයේ වගකීම යුතුයකම ඉටු කරන්න නැතුව පහුගිය වසර ගණනාවක් මේ රටේ අහිංසක ගොවියගේ වී ටික මිලදී ගන්න එක මාපියාවක් කල්ලි වෙලා මේ එක්තරා මුදලාල්ලා දෙන්න තුන් දෙනෙකුට තමන්ට අවශ්‍ය පරිදි වී ටික අරගන්න කටයුතු කරා අද මේ මේ වසරේදී මේ කන්නේදී ඉතිහාසයේ පළවෙනි වතාවට කාටවත් දේශපාලන අධිකාරිය ඇවිල්ලා ඇඟිල්ල දික් කරන්න පුළුවන් කමක් ලැබුණා වී මිලදී ගන්නෙ නෑ කියලා වර්තමාන සභාපතිවරයා ඒකට ඍජුව කිව්වා මම මේකට අවශ්‍ය උත්තරයක් හොයනවා කියලා එතුමාට ගෞරවය පුදගන්න ගමන් ඔබතුමා අමාත්‍යංශය බාරගෙන මම හිතන්නේ කෙටි කාලයයි මේකට අවශ්‍ය හොඳ ක්‍රියාත්මක කරන්න වැඩසටහනක් හදලා තියෙනවා මගේ ප්‍රශ්නේ වෙන්නේ ගරු ඇමතුමනි මේ පහුගිය කාල සීමාවෙ වෙච්ච මේ මංකොල්ලය මේ රටේ ජනතාව දැනගන්න ඕන ඒ නිසා මේ වෙනුවෙන් ඉතිහාසයේ අහිංසක මිනිස්සුන්ව ඉස්සරහට තියලා ගොවි ජනයා ඉස්සරහට තියලා මේකට පිළිතුරක් තියෙද්දි මේ පිළිතුර පැත්තකින් තියලා එක්තරා ව්‍යාපාරිකව දෙන්න තුන් දෙනෙක් ආරක්ෂා කරන්න ගත්ත ක්‍රියාමාර්ගය වෙනුවෙන් අපිට අමාත්‍යංශ විදියට යම් ක්‍රියාමාර්ගයක් ගන්න බැරිද කියනවා
ගරු මන්ත්‍රීතුමා කියපු කතාවේ සත්‍යතාවයක් තියෙනවා ගරු කතානායකතුමනේ දීර්ඝ කාලයයි 2009 වර්ෂයේ ඉඳලා මේ වී අලෙවි මණ්ඩලයේ සතුව විවිධ ප්‍රශ්න ගැටලු රාශියක් ඇති වෙලා තිබුණා ඉතින් ඒක නිවැරදි කර ගැනීමට අවශ්‍ය කටයුත්ත අපි දැන් කරලා තියෙනවා
පොමිචෝටි ගරු වෛද්‍ය නරින්ද ජයසිස මැතිතුමා අග්‍රමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති කටයුතු ඇමතිතුමාගේ ඇතුළත
මම අහනවා ගරු කතානායකතුමනි
අගමැතිතුමා මාස 3ක් ඉල්ලනවා
දෙවනි සැරේ නම් ගරු සංවිධායකතුමා පොඩ්ඩක් ප්‍රයෝරිටි දෙන්න නෑක ඒක අපව බලයි කියලා තියෙන්නේ ගරු රෝහිණි කුමාර විජේරත්න මැතිණිය නගර සැලසුම් ජල සම්පාදන උසස් අධ්‍යාපන ඇමතිතුමා ඇසීමට ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මැතිතුමා ගරු ඉෂාක් රහමාන් මැතිතුමා
අහනවා කතානායකතුමනි
ජාතික ඒකමත්‍ය රාජ්‍ය භාෂා සමාජ ප්‍රගති හින්දු කටයුතු ඇමතිතුමා ඇසීමට
ඇමතිතුමා සති දෙකක් කල් ඉල්ලනවා
ගරු කනක හෙරත් මැතිතුමා ගරු ජයන්ත සමරවීර මැතිතුමා මහා මාර්ග මහ සංවර්ධන කරිතේ ඇමතිතුමා ඇසීමට
එකටත් සති දෙකක් කල් ඉල්ලනවා
ගරු සුසන්ත පුංචි නිලමේ මැතිතුමා
නානකටමනි
ගරු අග්‍රමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති අධිකාරී පිරිවෙන් ඇමතිතුන් ඇසීමට
සති දෙකක් කල් ඉල්ලලා තිබෙනවා
ගරු අශෝක ප්‍රියන්ත මැතිතුමා නෑ හැමදාම එතුමා අහන්න ඕනේ ගරු මන්ත්‍රීතුමා ගරු ආනන්ද අලුත්ගමගේ මැතිතුමා
අනව ගරු කතානායකතුමා
නගර සැලසුම් ජල සම්පාදන උසස් අධ්‍යාපන ඇමතිතුමා
ගරු කතානායකතුමනි ගරු ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට පිළිතුර සපෙමි ආ 1 ඔව් ආ 2 ඔව් ආ 3 ඔව් ජාතික ජල සම්පාදන ජලපාන මණ්ඩලය මගින් මාවනැල්ල රමුක්කන සහ හරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවටයත් ග්‍රාම නිලධාරි වසම් 135 ආවරණය පරිදි හිම්මවතගම ජල යෝජනා ක්‍රමයේ සැලසුම් කර ඇත මෙම ජල සම්පාදන යෝජනා ක්‍රමයට අවශ්‍ය ජලය දිනකට ඝන මීටර් 21 දක්කි මාවේ අසුපිනි ඇල්ලේට පාල ස්ථානයක තුලුමුව ඉදිකර ලබා ගැනීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා වන අනුමැතියට අදාළ ආයතන වලින් මණ්ඩලයට ලැබී ඇත හතරවන පිළිතුර ප්‍රාදේශීය සේවා මධ්‍යස්ථාන මගින් ගංගීල කෝරළි ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ආවරණයන පරිදි ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජිතව ඇති අතර ඒ සක්‍යතාව අධ්‍යයන කටයුතු දැන්ටමත් ආරම්භ කර ඇත පස්වන ප්‍රශ්නයට පිළිතුර ඔව් අදාළ නොවේ
රු කතානායකතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය මේ ජල යෝජනා ක්‍රමයේ ක්‍රියාත්මක කිරීමේදී මාවනල්ල අරණායක ආදී
දම්වලට ජලය දීමේ මගේ විරෝධතාවයක් නැහැ. ප්‍රතිමත් මං හිතන්නේ දන්නවා මේ ගැන හොඳටම ගංගහිල කොට්ටාසිය කියන්නේ මෙතන තමයි ජලපෝෂක ප්‍රදේශයේ අසුපිනියල්ල පටන් ගන්න ගංගහිල කොට්ටාසිය. ඔබතුමාගේ පිළිතුරේදී ප්‍රකාශ කළ අදාළ ආයතන වලින් අවසර ගත්ත බව මම දන්නා තරමට ප්‍රාදේශීය ලේකම්තුමා ගංගහිල මේ දන්නේ නැහැ. ඒ වගේම ප්‍රාදේශීය සභාවෙන් කිසි අවසරයක් කරගෙන මේක අරණායක ප්‍රදේශයට අයිති විදිහට තමයි මේ ක්‍රියාත්මක කරගෙන යන්නේ. ඒ නිසා දැඩි විරෝධයක් ජනතාවගේ තියෙනවා ගංගහිල කොට්ටාසියට ජලය දීලා අර අයට දෙන්න. මොකද නැත්තම් ජලපෝෂක ප්‍රදේශ නාලපිටියේ ගංගහිල කොට්ටාසියට අයිති ජලය ලබා දෙන්නේ කෑගලු දිස්ත්‍රික්කයේ මාවනල සහ අරණායක ආදී ප්‍රදේශවලට. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ ගංගහිල කොට්ටාසියට දැන් මේ ජල යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා පමණක් මේ විරෝධතාවය යටපත් කිරීමට පමණක් සීමා කරගෙන ගංගහිල කොට්ටාසියට ජලය ලබා දීමේ සැලැස්මක් ක්‍රියාත්මක නොවන බවයි මම දන්නේ. ඔබතුමාගෙන් පිළිතුරක් බලාපොරොත්තු
වෙමි. මේ වන විට පිළිතුරේ තියෙන මම හිතන්නේ මේ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරලා තිනවා කියන එක මෙපිට තවත් පරීක්ෂා කරලා බලලා ඒක අවශ්‍ය විදිහට අපි සම්පාදනය කරගමු කියන එක මතක් කරගන්න.
දැයි ජෙවෙන් පාට් ගරු ඇමෙත්තුමනි මේ ජල යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් සකස් කරලා තියෙනවා කියලා කියනවා. හැබැයි සැලසුම් කමිටු වලත් ගඟහිල ප්‍රාදේශීය සභාවේ ක්‍රියාත්මක සැලසුමටවත් මේ පිළිබඳව කිසිම දැනුම් දීමක් හෝ කාරණාවක් ජනතාවට දැනගන්න හම්බෙලා නැහැ. රාජ්‍ය ආයතනවල දැනගන්න හම්බෙලා නැහැ. ඔබතුමාගේ පිළිතුරේ එහෙම සඳහන් කරාට මං හිතන්නේ ජනතාවගේ පැත්තේ ඉඳලා අපිට මේක පිළිගන්න බෑ. ඒ නිසා ඔබතුමා මහනුවර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් හැටියට වගකීමෙන් උත්තරයක් දෙනවද ගංගහිල ජනතාවට මේ පිළිබඳව ඉදිරියේදී මේ ජල යෝජනා ක්‍රම ක්‍රියාත්මක කර බව?
කෝරළේ ජනතාවට ජලය ලැබෙනවට මම ගොඩාක් සතුටු වෙනවා නේද? ඒ නිසා ඒක ලබා දෙන්න පුළුවන් ක්‍රමයක් සකස් කරලා ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්න සූදානම් කියන එක මතක් කරගන්න.
හොඳයි. බොමිසුජේ ගරු තුෂාර ඉන්ද්‍රනිල් අමරසේන මැතිතුමා.
මම අහනවා කතානායකතුමනි.
ගරු කුෂිකම්ම පොස් සම්බන්ධ සංවර්ධන මැතිතුමාගෙන්.
ගරු කතානායකතුමනි, එතුමාගේ පළවෙනි ප්‍රශ්නයට පිළිතුර වී අලෙවි මණ්ඩලයේ සකස් කර ඇති වාර්ෂික ගිණුම් වාර්තා අනුව ලාභ අලාභ පහත් සඳහන් පරිදි වේ. 2010 මිලියන 346 පාඩුව, 2011 ලාභය මිලියන 264, 2012 බිලියන 1.9 පාඩුව, ඊට පස්සේ 2013 බිලියන 1.03 පාඩුව, 2014 බිලියන 1.1 පාඩුව, 2015 බිලියන 1.7 පාඩුව, 2016 බිලියන 5.8 පාඩුව, එවැගේම 2017 වර්ෂයේ මිලියන 462 පාඩුව, 2018 වර්ෂයේ ගිණුම් කටයුතු අවසන් කර නොමැති නිසා ලාභාලාභ ගණන් බලා නැත. එවැගේම එතුමගේ දෙවනි කොටසේ පිළිතුරට දීර්ඝ ඇමුණුමක් තියෙනවා. මම ඒක සභාගත කරනවා. ප්‍රශ්නයක් තියෙනවනම් ඔබතුමාට අහන්න පුළුවන්. ඒ වගේම තුන්වෙනි කොටසේ මේ කාල සීමාව තුළ වියලේ මණ්ඩලයේ පාඩුව ලබා තිබේ නම් ඒ සඳහා බලපෑමට හේතු කවරේද? මිලදී ගැනීමට සාපේක්ෂක විකිණීමේදී අඩු වී ඇති අතර මිල ගණන් ගැනීම මිලදී ගැනීම සඳහා මෙහෙයුම් වියදම් හා අනෙකුත් බැංකු පොලිය වියදම් දරා ඇත පොලිය සඳහා. ඒ වගේම සහල් තොග ආනයනයේදී ලෝකාහාර වැඩසටහන, ඒ වගේම සතස් ආයතන වෙත වී නිකුත් කිරීම වැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී මිලදීගත් වටිනාකමට වඩා අඩු මුදලට වී තොග විකිණීම මත අලාභ සිදුවී ඇත. වී තොග මිලදීගත් වටිනාකමට වඩා අඩු මුදලකට වී තොග විකිණීම, ඒ වගේම බැංකු ණය හා පොලිය මූල්‍ය වියදම් වශයෙන් දැරීම ආයන්න අදාළ නැත.
ආණ්ඩ ගරු මන්ත්‍රීතුමා,
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු කතානායකතුමනි, දැන් මීට කලිනුත් වී පිළිබඳව තමයි සාකච්ඡා වුණේ. අපි දීර්ඝ කාලයක ඉඳලා අපි දැකපු ප්‍රධානම කාරණයක් තමයි වී අලෙවි මණ්ඩලය තුලින් විශාල මාපියාවක් ක්‍රියාත්මක වෙනවා කියන එක අපි දැක්කා. විශේෂයෙන් වී අලෙවි මණ්ඩලය පිහිටවනු ලැබුවේ පුදෙක් වී කුඹුරු ගොවියාගේ අස්වැන්න සඳහා නිසි මිලක් ගෙවලා කුඹුරු ගොවියා දිරිමත් කරන්න ඔවුන්ගේ අස්වැන්නට නිසි මිලක් දෙන්න කියන අරමුණෙන් තමයි වී අලෙවි මණ්ඩලය පිහිටවනු ලැබුවේ. හැබැයි අපි දකින්නේ හැමදාම වී අලෙවි මණ්ඩලය ගොවියාට අහිතකර විදිහට තීන්දුව తీරන අරගෙන ගොවියාගේ අස්වලු නෙලන කාලේ වැඩිපුරම අස්වනු එන කාලයේ වී අලෙවි මණ්ඩලයේ නිහඬ ඉන්නෝ ආපහු එතකොට පෞද්ගලික අංශයට ගොවියා මිල වී ටික කීයට හරි ලබා දෙනවා. ඒ ලබා දීලා ඉවරුණාට පස්සේ අවසානයේදී වී අලෙවි මණ්ඩලය ටිකක් වැඩි මිලක් නියම කරනවා. හැබැයි එතකොට ගොවියාට ලැබෙන්න තියෙන සහනය සහ වාසිය පෞද්ගලික අංශය අත්පත් කරගෙන ඉවරයි. එහෙම තමයි පහුගිය කාලේ ක්‍රියාත්මක වුණේ. මම අහන්න දැන් තමුන්නාසගේ යුගයේත් තමුන්නාසේ වී අලෙවි මණ්ඩලය ඒ ආකාරයටම මෙහෙවනවාද කියන එක තමයි මට අහන්න තියෙන්නේ.
ගරු කථානායකතුමනේ වී අලෙවි මණ්ඩලය සමස්ත රටේ නිෂ්පාදනයෙන් 100%ට 5-10% වගේ අතර ප්‍රමාණයක් තමයි මිලදී ගැනීම සිදු කරන්නේ. ඉතුරු 90%ම මිලදී ගන්නේ පෞද්ගලික අංශයේ. ඒ වගේම කල් වේලා ඇතුව වී අලෙවි මණ්ඩලයේ මිලදී නොගෙන පස්සේ මිල වැඩි කිරීමක් කරන්නේ නැහැ. වී අලෙවි මණ්ඩලය මිලදී ගනු ලබන්නේ ඒ තියෙන නියමිත මිලට පමණයි. ඒ පහුගිය කාලවලදී නම් අපි නාඩු කිලෝ එකක් රුපියල් 38ටත් සම්බා කිලෝ එකක් 41ටත් තමයි මිලදී ගැනීම සිදු කෙරුවේ. ඒ අනුව තමයි කටයුතු කෙරුවේ. හැබැයි එතුමා කියව ප්‍රශ්නෙට හේතුවකුත් තියෙනවා. පහුගිය කාලවලදී විවිධ අක්‍රමිකතා සිදු වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කිරීමට අපි ඉදිරියේදී කටයුතු කරලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලය මේ අවුරුද්දේ අපිට ලැබිලා තියෙනවා.
අගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ දැන් ගරු ඇමතුමනේ ඔබතුමාම කිව්ව දැන් වී අලෙවි මණ්ඩලය පාඩු ලබන්නට හේතු වෙන කාරණා කිහිපයක් එකක් තමයි මෙහෙයුම් කටයුතු වලදී පාඩු ලැබෙනවා කියන එක. ඉතින් මම දකින හැටියට ගොවියන් නිරන්තරයෙන්ම වී මිලදී ගැනීම සඳහා වෙනම ප්‍රචාරයන් නිකුත් කරන්න එහෙම වෙනම මහන්සියක් කරන්න නම් අවශ්‍ය වෙන්නේ නැහැ. ගොවියෝ ඉන්නවා ඒකම රට පුරාම වී අලෙවි මණ්ඩලයේ ගබඩා රට පුරාම ස්ථාපිත වෙලා තියෙනවා. දැන් ඒ ගබඩාවල අපි දකින දෙයක් තමයි ඒ ගබඩා භාරකරුවන් හෝ පාලකයින් Tamanට හිතන වෙලාවට අරිනවා, හිතන වෙලාවට වහනවා. සමහර ලාවට ගොවියෝ ඇවිල්ලා වාහනවලට කුලිය දීලා ඇවිල්ලා ආපහු අරගෙන යනවා. එතකොට මේ භාරකරුවන්ගේ තියෙන ඒකාධිකාරයේ බිඳින්න ඔවුන්ව පාලනය කරන්න යම් කිසි අඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවාද කියන්නේ.
අරු කථානායකතුමනි එහෙම හිතුණු වෙලාවකට අරින්නයි හිතුණු වෙලාවකට වහන්නයි මං හිතන්නේ හැමතැන මෙහෙම වෙන්නේ නැහැ. යම් සමහර එක තැනක දෙක එහෙම සිද්ධ වුණත් අපි ඒ ඇයට යම් නිර්ණායකයක් දීලා තිනවා. ඒ අනුව කටයුතු කරන්න නියෝග කරලා තිනවා. මං හිතන්නේ හුඟක් තැන්වල ඒ විදිහටම කටයුත්ත කරනවා.
හොඳයි. බොහොම ස්තුතියි ගරු ආචාර්ය බන්දුර ගුණවර්ධන මහත්මයා, ගරු මුදල් මහත්මයාගේ ඇසීමට
මම ප්‍රශ්න අහනවා. ගරු කථානායකතුමනි,
ගරු රාජ්‍ය මහත්මයා,
අයන්නේ එක ශ්‍රී ලංකාවේ නවීන මූල්‍ය වෙළඳපොලේ යටිතල පහසුකම් ස්ථාපිත කිරීම හා ඒ සඳහා වන නිත්‍යානුකූල හා නියාමන රාමුවක් සකස් කිරීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකා මහා බැංකුව නිරත වෙමින් සිටී. ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් පත්කළ මුදල් අමාත්‍යංශයේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව සහය දැක්වීම සඳහා තාක්ෂණික ඇගයීම් කමිටුව ටෙක් පිහිටුවීමට හා අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුව පිහිටුවීම සිදු කරන ලදී. මේ වෙනුවෙන් අවශ්‍ය අමාත්‍ය මණ්ඩල අනුමැතියද සහිතව උපදේශක සේවාවන් ලබා ගැනීමේ ක්‍රියාවලියක ශ්‍රී ලංකා මහා බැංකුව නිරත වෙමින් සිටී. අයන දෙක රජයේ රුපියල් මිලියන 500ක් වූ අරමුදල් යොදාගෙන නොමැත. මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය වන අරමුදල් මහා බැංකුවේ අයවැය ප්‍රතිපාදන මගින් මූල්‍යනය කිරීම සිදු කරනු ඇත. 3/2015, 2016, 2017 සහ 2018 වසරවල රාජ්‍ය සුරකම් පත්වලට අදාළ විදේශ ආයෝජකයන්ගෙන් ශුද්ධ ලැබීම් පිළිවෙතින් ඇමරිකන් ඩොලර් වලින් මිලියන 1093යි මිලියන 324යි ඒක රටින් පිටවෙච්ච ප්‍රමාණය රටට ආපු ප්‍රමාණය ඊළඟ වසරේදී මිලියන 470යි ඊට පස්සේ අවුරුද්දේ පිටවෙච්ච ප්‍රමාණය මිලියන 990යි ඒකේ වගුවක් තියෙනවා ඒ වගුවේ විස්තර මම කියවන්න යන්නේ නැහැ අවශ්‍ය නම් කියවන්න පුළුවන් වගුවේ විස්තර
එතුම මට කිව්වොත් හරි මේ ශුද්ධ පිටවීම ප්‍රමාණය ලැබීම මහා
මම මම නැවත කියන්නම් ඒක නැවත කිව්වොත් හරිද ඒ වසර 2015 16 17 18 පිටවීමේ ප්‍රමාණය රුපියල් මිලියන 1093යි රුපියල් මිලියන 324යි ඊළඟ අවුරුද්දේදී ලැබීම් ප්‍රමාණය රුපියල් මිලියන 440යි ඊළඟ අවුරුද්දේ පිටවීම ප්‍රමාණය රුපියල් මිලියන 990යි හතර ශ්‍රී ලංකාවේ රාජ්‍ය සුරකුම්පත් වෙළඳපොළට විදේශ ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා පහත පියවර ගෙන ඇත. ආසියාව මැද පෙරදිග යුරෝපය ඇමරිකා එක්සත් ජනපදයේ ආදි කලාපයන් ආවරණය කරමින් වාර්ෂිකව ජාත්‍යන්තර විදේශ ආයෝජකයන් දැනුවත් කිරීමේ වැඩමුළු පැවැත්වීම සහ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරත්වය බැඳුම් කර සඳහා වන ආයෝජන පදනම අඛණ්ඩව පුළුල් කිරීම. ආර්ථික සංවර්ධනය දෙක ආර්ථික සංවර්ධනය හා ශ්‍රී ලංකා රජයේ මූල්‍ය සැලසුම් පිළිබඳව ශ්‍රේණිගත කිරීමේ ආයතන හා ප්‍රමුඛ සංස්ථාපිත ආයෝජකයන් සමග අඛණ්ඩ අදහස් හුවමාරු කිරීමක් පවත්වාගෙන යාම. තුන ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරත්ව බැඳුම් කර ISBs ලන්ඩනය හා සිංගප්පූරුව වැනි ජාත්‍යන්තර සුරකුම් වෙළඳපොළවල්හි ලයිස්තුගත කිරීම. හතර රාජ්‍ය ණය කළමනාකරණය පිළිබඳව විස්තරාත්මක තොරතුරු අන්තර්ගත රාජ්‍ය ණය සංගරාව වාර්ෂිකව ප්‍රකාශයට පත් කිරීම. පහ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය කළමනාකාරයන්හි විනිවිදභාවය ඉහළ නැන්වීම සඳහා මාධ්‍ය කාලීන ණය කළමනාකරණ උපාය මාර්ගය සංවර්ධනය කිරීම හා ඒ ශ්‍රී ලංකා මහ බැංකුවේ හා මුදල් අමාත්‍යාංශයේ වෙබ් පිටුවල පළ කිරීම. හය ණය සේවාකරණයේදී 100%ක් නිර්වද්‍යතාවයක් සහ කාලීන භාවයක් පවත්වාගෙන යෑම. හත වෙළඳපොළ විශ්වාසවන්තත්වය ගොඩනැගීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දෙන විස්තරින ණය පහසුකම් සැපයීමේ වැඩසටහන සහ රාජ්‍ය ආයතන මගින් පවත්වාගෙන යනු ලබන ප්‍රතිසංස්කරණ වැඩසටහන් අඛණ්ඩව පවත්වාගෙන යෑමට කටයුතු කිරීම. ආයන්න පැන නොනගී.
කතානායකතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය දැන් ඔබතුමා සඳහන් කළ පරිදි මේ එදා පෙබ්‍රවාරි මාසේ 27 වෙනිදා මහදවල් මහ බැංකුවේ ඇතිවෙච්ච මහා මුදල් මංකොල්ලය නිසාවෙන් සමස්ත ශ්‍රී ලංකා මහ බැංකුව තුළ තිබෙන විශ්වසනීය භාවය කඩාගෙන වැටුණා. එහි ප්‍රතිඵලයක් ලෙස රජයේ සුරකුම්පත් භාණ්ඩාගාර බිල්පත්වල විදේශ ආයෝජකයන් ආයෝජනය කළ මුදල් ආපසු රැගෙන ගියා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 2015 වර්ෂයේදී මුදලේ අගයේ 9.3%කින් පහත වැටුණා. දැන් මේ විශ්වසනීය භාවය කඩා වැටීම තුළ ඔබතුමාලට සිද්ධ වුණා ගරු කතානායකතුමනි අර එතුමා සඳහන් කර පරිදි ස්වෛරීත්ව බැඳුම් කර සඳහා ජාත්‍යන්තර වෙළඳපොළට යන්න. එදා ඔබතුමාලා විරුද්ධ වුණා ගිනි පොලියට ජාත්‍යන්තර වෙළඳපොළෙන් ණය ගැනීම ගැන. මහින්ද රාජපක්ෂ යුගයේ තමයි ස්වෛරීත්ව බැඳුම් කර නිකුත් කිරීම ආරම්භ කළේ 2007දී. 2007 ඉඳන් මහින්ද රාජපක්ෂ ආණ්ඩු යුගයේ අවසන් වෙන තෙක් ජාත්‍යන්තර වෙළඳපොළෙන් ආරම්භ තිබුණ මුළු ස්වෛරීත්ව බැඳුම් කර වලින් ලබාගත් ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 5.2යි. තමුන්නාන්සේලා මේ අවුරුදු 4ක කෙටි කාලය තුලදී ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම් කර තුලින් ආරම්භ තියෙනවා ඇමරිකානු ඩොලර් බිලියන 10.2කට වඩා වැඩිය. එතකොට යුද්ධයේ තිබුණ ලෝක ඛනිජ තෙල් අර්බුද, ලෝක ආහාර අර්බුද, ලෝක මූල්‍ය අර්බුද සියල්ල තිබිලත් ජාත්‍යන්තර වෙළඳපොළෙන් මහින්ද රාජපක්ෂ ආණ්ඩු කාලේ ආරම්භ තින්නේ 5.2යි. ඒ කිසිවක් නැතුව තමුන්නාන්සේලා ජාත්‍යන්තර වෙළඳපොළෙන් ගිනි පොලියට 10.2ක් ගත්තාම මේ සඳහා මේ ඇතිවෙන අනාගතයේ 2029-30 ඇතිවෙන ණය එක්වර ගෙවීමේ බුලට් ප්‍රේමන්ට් කිරීම පිළිබඳ ප්‍රශ්නයට රටක් වශයෙන් මුහුණ දෙන්නේ කොහොමද කියන එක මම තමුන්නාසගෙන් දැනගන්න කැමතියි.
මම පළවෙනිම කියන්න ඕනේ ණය ගෙවීම අපේ 100%ක්ම කරලා තියෙනවා. ඉතින් ඔබතුමාම මේ ප්‍රශ්නය අහපු එක හොඳයි. මොකද ඔබතුමාලාගේ කාලය තුලදී ණය ප්‍රමාණය විශාල ලෙස ඉහළ ගියා. දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට.
දැන් මේ පොදම පිළිතුරු දෙනවද? අතුරු ප්‍රශ්න. නෑ ගරු ආචාර්ය වන්දි එතුමා පිළිතුරු දුන්නාට පස්සේ ඔතෝ අපිට හොඳයි නේ. වඩා හොඳයි නේ ඒක.
හරි.
ඔයා පිළිතුරු දෙන්න ඊට පස්සේ ඔබතුමාට ප්‍රශ්න නෑ ඒක. දෙපැත්තමයි තියෙනවා.
ඉතින් ඒක බොරුවක් නෙමෙයි ඒක ඇත්ත. විශාල ණය ප්‍රමාණයක් ගත්තා. ඊට පස්සේ අපි මේ කාල පරාශය තුල අරගෙන තියෙන ණය ප්‍රමාණය 100%ක්ම ගිහිල්ලා තියෙන්නේ එදා ගත්තේ ණය ගෙවන්න තමයි 100%ක්ම ගිහිලා තියෙන්නේ. ඒක හොඳට පරීක්ෂා කරලා බලන්න. ඒ කියන්නේ ප්‍රාග්ධනයයි පොලියයි ගෙවන්න තමයි අද අපි අරගෙන තියෙන ණය 100%ක්ම ගිහිලා තියෙන්නේ ඒ සඳහා විතරයි. ඒක මට තවත් පස්සේ විස්තර කරන්න පුළුවන්. ඊට අමතරව ඔබතුමා සඳහන් කළා මේ රුපියලේ අගේ ඉහළ ගියා කියලා. හැබැයි ඔබතුමා සඳහන් කළේ නැහැ. හරිද? පොලි අනුපාතය පහළට ආවා කියන එක. දැන් ඔබතුමාම දන්නවා මහාචාර්යවරයෙක් හැටියට ආර්ථික මහාචාර්යෙක්වරයෙක් හැටියට ආර්ථිකය ගෙන යනකොට එක්කෝ අපිට ප්‍රතිපatti දෙකක් තියෙනවා. මූලධර්ම දෙකක්. එක්කෝ පුළුවන් නිදහස් පොලියක් තියාගන්න නැත්නම් නිදහස්ව රුපියලේ අගයක් තියාගන්න. අපේ රජයේ තීරණය කළා මුලින් ඉඳලම රුපියලේ අගය නිදහස් වෙළඳ පොළ ක්‍රමයට තීරණය කරන්න. ඒක කරපුවාම ඒකේ අගය ඉහළට ගියා. නමුත් පොලියේ අගය පහළට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකෙන් දෙකෙන් එකක්, මේක මම එකක් හරි එකක් වැරදි කියලා කියන්නේ නැහැ. අපේ අවබෝධය අනුව අපි හරි තීරණේ අරගෙන තියෙනවා. විශේෂයෙන්ම ලංකාවේ අපනයනය කාලයක් තිස්සේම දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට පහළට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා රුපියලේ අගයකට බලපාන නිසා තමයි අපි ඒ තීරණයට ඇවිල්ලා තියෙන්නේ.
හොඳයි. දැන් ඔබතුමාගේ
කතාවෙන් දැන් මේ එතුමාගේ ප්‍රකාශයේ එකක් අපි පාර්ලිමේන්තු වශයෙන් තේරුම් ගත යුතු වෙනවා. දැන් යුද්ධයට පෙර මහින්ද රාජපක්ෂ යුගයේ ආරම්භ කරනකොට අපේ ජාතිය නොපියවා තිබුණ මුණු ණය ප්‍රමාණය කතානායකතුමනි ට්‍රිලියන 2යි. ඒ මුණු කාලේ ඉවර වෙනකොට අවුරුදු 10ක කාලයේ 2014 අපි බාර දෙනකොට ට්‍රිලියන 7යි. එතකොට ඒ ජාතියේ ණය බර වැඩි වුණේ ට්‍රිලියන 5කින් පමණයි. අවුරුදු 10ක. දැන් මේ කාලෙදී සමස්ත ජාතියේ ණය බර ට්‍රිලියන 12යි. එතකොට මහින්ද රාජපක්ෂ මුළු කාලය තුලදීම ජාතියේ ණය වැඩි වුණේ බිලියන 5යි. තමුන් වහන්සේලා අවුරුදු 4න් වැඩි වුණා බිලියන 5. ඊළඟට ස්වයිරීත්ව බැඳුම් කරවලින් අපි ජාත්‍යන්තර වෙළඳ පොළට ගිහිල්ලා අරන් තියෙන මුළු ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 5.2යි. දැන් එතුමලා අරන් තියෙනවා මේ ණය ගෙවන්න ලු ගත්තේ. අපි අරන් තියෙන්නෙම 5.2යි. ණය අරන් තියෙනවා ස්වයිරීත්ව බැඳුම් කරවලින් 10.5. ඉතින් එතකොට මේ අර්බුදය අපි තේරුම් ගත යුතු වෙනවා.
ඕඩර් ප්ලීස්. අර විපක්ෂ අන්තිම පේළිය කරුණාකරලා ඩිස්ටර්බ් කරන්න එපා.
මේ ගරු කතානායක
විපක්ෂ අන්තිම පේළිය පොඩ්ඩක් සභාවේ කටයුතු බාධා වෙනවා.
ගරු කතානායකතුමනි අපි මේ අර්බුදය තේරුම් ගත යුතු වෙනවා. මොකද ලෝක වෙළඳ පොළේ ඛනිජ තෙල් මිල අඩුවීම තුළ ඇමරිකානු ඩොලර් බිලියන 5ක් විතර රට ඇතුළේ ඉතුරු වෙද්දි තමයි මේ අර්බුදයේ නිර්මාණය වෙලා තියෙන්නේ. මම ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේක ගැන වෙනම මහා බැංකුවත් එක්ක සාකච්ඡා කරන්න. මොකටද පාර්ලිමේන්තුවේ මුදල් බලය තියෙන්නේ? පාර්ලිමේන්තුවේ මුදල් කතා කරන්න නැතුව කාට හරි බැන බැන ඉන්නවා නම් ඒකට මොකටද පාර්ලිමේන්තුවක් තියෙන්නේ? පාර්ලිමේන්තුවක් තියෙන්නේ මොකටද? පාර්ලිමේන්තුව තියෙන්නේ මුදල් බලය. දන්නේ බැඳුම් කරන්නේ විතරයි.
නෑ නෑ ඔබතුමා මේ කියලා ඊට පස්සේ ආරේ මුදල් නැමෙතුමා ඒ පිළිතුරේ මත දෙකක්
තියෙනවා. ඔව් මම ඉක්මනට කිව්වොත් මේ මේ මෙතුමා කියන්නේ හැදුවේ අපි විශාල ණය ප්‍රමාණයක් කරන් තිනවා කියලා. මම නැවත කියනවා ණය ගත්තේ ප්‍රමාණයෙන් 100%ක්ම අපි වේදම් කළා තියෙන්නේ පසුගිය කාලය තුළදී ගත්තේ ණය ප්‍රාග්ධනයයි පොලියයි ගෙවන්න. මේක ඇවිල්ලා මේ මහින්ද රාජපක්ෂට සම්බන්ධ දෙයක්වත් මෛත්‍රීපාල සිරිසේනට සම්බන්ධ දෙයක් නෙවෙයි. මේක ඇවිල්ලා මේ රටේ දිගටම අය වැය පරතරයක් තිබිලා තියෙනවා. අය වැය පරතරයක් කියලා කියන්නේ ආචාර්යතුමනි ඔබ දන්නවා ආදායම වියදම වැඩි වුණාම ආදායමට වැඩිය පරතරයක් ඇති වෙනවා. ඒ පරතරය තමයි තියෙන්නේ. ඉතිහාසයේ පළවෙනි වතාවට
අවුරුදු 70කට පසුව ඉතිහාසයේ පළවෙනි වතාවට ප්‍රාථමික ඉතිරියක් ඇති වුණේ 2017 පළවෙනි වතාවට අවුරුදු 70කට පස්සේ. එතකොට 2018 දී ඒක දළදේශීය නිෂ්පාදනයේ 0.16ක් දක්වා ප්‍රාථමික ඉතිරිය. ඒ කියන්නේ ආදායම වැඩි වියදමට වැඩිය ප්‍රාථමික ඉතිරියක් දෙවෙනි වතාවට ඇති කරලා තියෙනවා. ඒකෙන් පෙන්වන්නේ අපි ණය අරගෙන තියෙන්නේ අපේ වියදමට නෙමෙයි, ණය අරගෙන තියෙන්නේ ඉස්සලා ගත්තේ ණය ගෙවන්න කියන එක කියන්න ඕනේ. එතකොට ඔබතුමා සඳහන් කළා, බැඳුම් කරගෙන සඳහන් කළා. ඔබතුමා බැඳුම් කරගෙන සඳහන් කළා හැමදාම ඔක කියන කතාවක්. අපි විරුද්ධ නැහැ. කවුරු හරි වරදක් කරලා තිනව නම් නීත්‍යානුකූලව වර්ධකරුව අධිකරණයට ගෙනල්ලා අධිකරණ ක්‍රියාමාර්ග ගන්න එකට අපි කවදාවත් විරුද්ධ වෙලා නැහැ. අපි අදත් කියනවා එහෙම කරලා තියෙනවා නම් කියන්න කියලා. විගණාකාධිපති ඒක ගැන සඳහන් කරලා තියෙනවා. විගණාකාධිපති ඒ අලාභය ගැන සඳහන් කරලා තියෙනවා. ජනාධිපති කොමිෂන්වක උත්පත් කළා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා, ඒකත් සඳහන් කරලා තියෙනවා. ඉතින් අධිකරණ මාර්ගයට ගිහිල්ලා මේක නැත්තම් පාර්ලිමේන්තුව හැමදාම මේක වාද විවාදයක් කරලා ලකුණු දා ගන්න වැඩක් වෙලා
තියෙනවා. ගරු ආචාර්ය බන්දර ගුණාදන
අවසාන කරන්නේ අපි සර් මේ ඇත්ත ප්‍රශ්නේ. අපේ දවසක මේ රටේ ආදායම තියෙන්නේ රුපියල් බිලියන 5.2. අපිට දවසකට වියදම තියෙනවා 7.3. හැම දවසකටම බිලියන 2ක අයවැය ප්‍රශ්නයක් තියෙනවා. මේ අයවැය ප්‍රශ්නේ විසඳ ගන්න අපි මේ ඇත්ත රටට කියන්න ඕනේ. තමුන්නාසේලා ලක්ෂ 6කට සමෘද්ධිය මේ ඡන්දය ලබා ගැනීම සඳහා අසීමිත ලෙසේ එහෙම දෙනවා නම් හොඳයි. එහෙම දෙන්න මේ අර්බුදේ උග්‍ර වෙනවා. ඒක වෙන ආණ්ඩුවක් පිට දාලා හරියන්නේ නැහැ. මේ තියෙන අර්බුදේ අපිට 5.2 නම් දවසකට බිලියන ආදායම, 7.3 නම් දවසක වියදම, හැම දවසකටම බිලියන 2ක හිඟයකට මේ රට මූණ දෙනවා. ඉතින් මේක රාජ්‍ය මූල්‍ය කළමනාකරණේ කල්පනා කරලා අලුතෙන් හිතන්න කීමේ
හොඳයි. මොහොතේ
කතානායකතුමනි අවසාන කරුණක් කියන්නට ඕනේ. මං හිතන්නේ මෙතුමා හිටපු විගණාකාධිපතිතුමාගේ කතාවේ කොටසක් තමයි දැන් කිව්වේ. ඒ විගණාකාධිපතිතුමා සඳහන් කරපු ඒවා ඇවිල්ලා 2016 පිළිබඳව 2017යි 2018ට ඒක අදාළ නැහැ. මොකද ප්‍රාථමික ඉතිරියක් ඇති වුණා. ඒ කියන්නේ ආදායම වැඩි වියදමට වැඩිය. පළවෙනි වතාවට තමයි අපි ඒක හරි ගස්සලා තියෙන්නේ. ඒ කියපු එක එතුමා කියපු එක එදාට බලපානවා අදට බලපාන්නේ
නැහැ. අපි යන් වැඩනේ ඉවරයා. ගරු ආචාර්ය ගුණාදම මත
පාමු අපි. ඕනෙම මන්ත්‍රීවරයෙක්ට විගණකාධිපතිවරයෙක් ඕනේ නැහැ. ශ්‍රී ලංකා මහා බැංකු වාර්තාවේ අවසාන පිටුවේ 2018 රජයේ බදු ආදායම හා බදු නොවන ආදායම තියෙනවා. රජයේ පුනරාවර්තන හා ප්‍රාග්ධන වියදම තියෙනවා. කැල්කියුලේටර් එකක් අරන් 365න් බෙදන්න. එතකොට දවසක් ගන්න එනවා. ඕක මහා රටා කජ්ජන්නේ
නැති එකක්. සෙන්නේ ජයරත්න වාරු මන්ත්‍රීතුමා
මම අහනවා ගරු කතානායකතුමා.
ගරු අග්‍රාමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමා සීමිට. ඔව්.
මහවැලි කලාපවල ඉඩම් ලබා දීමේදී අදාළ කලාප තුල පදිංචි පුද්ගලයන් සඳහා ප්‍රමුඛතාවය ලබා දෙන අතර එසේ කලාපවල පදිංචි පුද්ගලයන්ගෙන් අයදුම්පත් කැඳවා ඉඩම් කච්චේරි පවත්වා සුදුසු පුද්ගලයන් වෙත රජයේ ඉඩම් දීම සිදු කරනු ලබන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් වාර්තා කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් මහවැලි ඩී කලාපය නව සංවර්ධන කලාපයක් ලෙස සංවර්ධනය කරමින් පවතින බැවින් එම කලාපයේ ඉඩම් ලබා දීම සඳහා මැදිරිගිරිය ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල පදිංචිකරුවන්ගෙන් අයදුම් කැඳවීමට ක්‍රියා කර ඇත. 2. ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් වාර්තා කර ඇති පරිදි මහවැලි ඩී කලාපය තුළ ඉඩම් ලබා දීම සඳහා ඉදිරිපත් කර ඇති මුළු අයදුම්පත් සංඛ්‍යාව 5 දැක්වේ. ලංකාපුර 5105යි, මැදිරිගිරිය 834යි, එකතුව 5939යි. 3. ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් ගොවි පන්තියේ පුද්ගලයන් වෙත ගොඩ මඩ ඉඩම් ලබා දීම සඳහා සුදුසු පුද්ගලයන් තෝරා ගැනීම සිදු කරනු ලබන්නේ ඉඩම් කච්චේරි මගිනි. එහිදී ඉඩම් අවශ්‍ය පුද්ගලයන්ගෙන් අයදුම්පත් කැඳවා එම පුද්ගලයන් ඉඩම් කච්චේරියට ඉදිරිපත් වූ පසු ඔවුන්ගේ පහසුකම් පරීක්ෂා සුදුසුකම් පරීක්ෂා කර එම සුදුසුකම් පදනම් කර ගනිමින් ලකුණු ලබා දීම සිදු කරනු ලබයි. මෙහිදී පුද්ගලයා ගොවි පන්තියේ අයත් වීම, වයස, අදාළ ඉඩමේ පසමේ පදිංචි කාලය, දරුවන් සඳහා ඇති නිර්ණායක සලකා බැලේ. ඒ අනුව සියලුම පහසුකම් සුදුසුකම් සපුරා ඇති අය සඳහා ප්‍රමාණවත් ඉඩම් නොමැති නම් වැඩිම ලකුණු ලබාගත් ඉල්ලුම්කරුවන්ගෙන් අතරින් සුදුසු පුද්ගලයන් තෝරා ගැනීම සිදු කරන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් වාර්තා කර ඇත. එහිදී පාදක කරගන්නා ලකුණු ලබා දීමේ පරිපාටිය මීට අමුණා තිබෙනවා. ඒක කියවන්න පුළුවන් අවශ්‍යද? නෝ, සභාගත කරන්නම්. ඊළඟට පැන නොගිනි.
ගරු කථානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ මෙම ගරු කථානායකතුමනි, මෙම ඉඩම් තේරීම කරන්නේ මහවැලි කලාප තුළ. මේ මහවැලි කලාප තුළ මේ ඉඩම් තේරීම් වල ප්‍රධානිය හැටියට වාඩි වෙන්නේ මහවැලි නේවාසික ව්‍යාපාර කළමනාකාරතුමා. මහවැලි නේවාසික ව්‍යාපාර කළමනාකරු කියන්නේ දේශපාලන පත්වීමක් ලැබපු ප්‍රධානියෙක්. විශේෂයෙන්ම ඒ නේවාසික ව්‍යාපාර කළමනාකාරතුමා කැබිනට් පත්‍රිකාවකින් සුදුසුකම් මත නෙවෙයි, කැබිනට් පත්‍රිකාවකින් මහවැලි නේවාසික ව්‍යාපාර කළමනාකරු හැටියට ගරු කථානායකතුමනි RPM කෙනෙක් හැටියට පත් වෙලා ඉන්නවා. එතකොට මේ ඉඩම් තේරීමේදී අපි දන්නවා මේ නිර්ණායකවන් කිසිවක් අඩංගුනේ නැහැ. මේ ඉඩම් තේරීමේදී මට තොරතුරු ඉදිරිපත් කරන්න පුළුවන් ආදායම් තියෙන පුජ්‍යලයන්. එතකොට මෙහි ඔය දැන් මේ සාමාන්‍යයෙන් ඉඩම් කච්චේරි පැවැත්වීමේදී අපි දන්නවා සාමාන්‍ය ක්‍රමය තමයි ඉස්සර තිබුණා දිස්ත්‍රික් ලේකම්ගෙන් ආණ්ඩුවේ ඒජන්ත හැටියට. ඊළඟට ප්‍රාදේශීය ලේකම්. දැන් මේ ප්‍රාදේශීය ලේකම් කියන කෙනා බොහොම ස්වාධීන කෙනෙක් ගරු කථානායකතුමනි. දිස්ත්‍රික් ලේකම් කියන්නේ ස්වාධීන පරිපාලන නිලධාරි තනතුරක්. හැබැයි මේ මහවැලි නේවාසික ව්‍යාපාර කළමනාකරු කියන්නේ දේශපාලන පත්වීමක්. එතකොට මේ දේශපාලන පත්වීම මත තෝරාගත්ත ඉඩම් ලාභීන් මැදිරිගිරියේ බිසෝපුර ඩී කලාපය කියන කලාපය තුළ ඉතාම අසාධාරණ විදිහට මේ ඉඩම් ලාභීන් තෝරාගෙන තියෙනවා. මං අයවැය විවාදයේදීත් මේ අමතුමා වශයෙන් කටයුතු කරන්න අතිගරු ජනාධිපතිතුමා. ජනාධිපතිතුමා මේ පාර්ලිමේන්තුවේ ඉඳිද්දී මම මේ ප්‍රශ්නේ කතා කරා. එතකොට ජනාධිපතිතුමා ඒ වෙලාවේ ඉඳලා එළියට ගියා. නම් මෙතන විශාල අසාධාරණකම් ගොඩක් මේ වෙනකොට මේ ඉඩම් තේරීම දෙලා තියෙන ඉතාම පක්ෂග්‍රාහීව ඔය තියෙන මේ සුදුසුකම් නැහැ. සමහර දේශපාලන හිතවත්කම් මත තමයි මේ ඉඩම් ලාභින් තෝරාගෙන තියෙන්නේ. ඉතින් ඒක නිසා මේක ඉතාම කනගාටුදායක කාරණයක්. ඉතින් මේ තෝරා ගැනීමේදී තව ඉඩම් ඉල්ලුම් පත්‍ර තව මේ දීපු ඉඩම් හා ප්‍රමාණයක් තව ලබා දෙන්න තියෙනවා. මම ගරු ඇමතුමාන් ඉල්ලීමක් කරනවා ඒ ප්‍රමාණය හරි අසාධාරණකින් තොරව ලබා දෙන්න කියලා. මේ ඉඩම් තේරුවේ ප්‍රාදේශ සභා මන්ත්‍රීතුමාලා පක්ෂග්‍රාහීව. ඒක මම පැහැදිලිවම දන්නවා. එතකොට මේකේ ක්‍රම කිසිම විනිවිදභාවයකින් ලකුණු ලැබුණේ නැහැ. ඉඩම් තේරීම් ලාභින් හැටියට ගාමිණිලඳගේ කාර්යාලවල නම් සඳහන් කරලා ප්‍රසිද්ධ කරපු දැන්වීමල ප්‍රසිද්ධ කරපු අයට පස්සේ ඉඩම් ලැබුණේ නැහැ. ඒවා ආපහු අයින් කරා. ඒවා මට ගෙන්නන්න පුළුවන්. මම සභාගත කරා මගේ අයවැය විවාදයේ අවස්ථාවේදී මහවැලි වැය ශීර්ෂයේ යටතේ මම සභාගත කරා එම අසාධාරණ වෙච්ච පුජ්‍යලයන්ගේ නාම ලේඛනයක්. ඉතින් මම ගරු ඇමතුමාගෙන් ඉල්ලනවා කථානායකතුමනි මේට සාධාරණ විදියට මේ ඉඩම් තේරීම කරන්න කියලා.
ගරු ඇමතුමා
ස්තුතිවන්ත වෙනවා. යම් ප්‍රශ්නයක් තියෙනවා නම් එහෙම පෙන්වා දීම ගැන විශේෂයෙන්ම මම හිතන්නේ මේ ඉඩම් තෝරා ගැනීමේදී ගරු කථානායකතුමනි එදා ඉඳන්ම ක්‍රියා කරපු ආකාරය තමයි මේක. වර්තමාන රජයේ තීන්දුවක් ගත්තා මෙවැනි අසාධාරණකම් සිදු වෙනවද කියලා රටේ ජනතාවට හොයලා බලන්න තොරතුරු දැනගැනීමේ පනත කියලා පනත හඳුන්වා දුන්නේ වර්තමාන රජය. මෙවැනි දේ සිදු වෙන්නේ නම් ඒවා හොයාගෙන වාර්තා කරන්න. ඉතින් ගරු මන්ත්‍රීතුමා එහෙම යම් තොරතුරු හොයාගෙන තියෙනවා නම් මම මට පුළුවන් ඒක නිවැරදි කරන්න හෝ ඉදිරියේදී ඒ සඳහා නොවෙන්න ඔබතුමාගේ ඉල්ලීම කටයුතු කරන්න. ඒ සඳහා අවශ්‍ය තොරතුරු ලබා දෙන්න කියලා
හොඳයි
ඉල්ලීමක් කරනවා.
ගරු මන්ත්‍රීමාගේ තොරතුරු ඉදිරිපත්
කරන්න. ගරු කථානායකතුමනි මට පුළුවනි තොරතුරු දැනගැනීමේ පනති අතරතේ මේ අසාධාරණ විදියට තේරුම් ලාභ ඉඩම් ලාභින්ගේ විස්තර දෙන්න. හැබැයි ගරු කථානායකතුමනි දැන් මේ ඉඩම් ලාභින් ඉඩම් පෙන්නලා ඒගොල්ලෝ ඉඩම් වල පදිංචි වෙලා ගෙවල් දොරවල් හදාගෙන ඉන්නවා. එතකොට විධිමත් විදියට තේරීමක් කරපුවායි ඉවත් කරන්නේ නේද? එහෙම විඩකඩක් තියෙනවා. දැන් ඒයි පදිංචි වෙලා ඉවරයි. එතකොට මම තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ඉදිරිපත් කළාට පස්සේ ඒ පදිංචි ඇයි ඉවත් කරන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවද ගරු ඇමතුමා?
ගරු මන්ත්‍රීතුමාගේ කථානායකතුමනි ඉල්ලීම තිබ්බේ ප්‍රශ්නේ වෙලා තියෙනවා. මම කිව්වේ මේ ප්‍රශ්නවලට වර්තමාන රජයේ උත්තරයක් දීලා තිනවා. එහෙම දෙයක් වුණොත් තොරතුරු දැනගීම් පනත මත හෙලිකර ගැනීමේ හැකියාව තියෙනවා. දැන් ගරු ඇමතුමා මන්ත්‍රීතුමා හෙලිකරගෙන හෝ දැන් එහෙම සිද්ධියක් වෙලා තියලා කියනවා නම් අනාගතයේදී ඒක සිදු නොවන්නට සඳහා කටයුතු කරන්න.
අසාධාරණයක් වුණා නම් සාධාරණයක් කරන්න පුළුවන් නේ ඔබතුමාට?
ඒක පුළුවන්.
හොඳයි. බොහොම ස්තුතියි. මේකට අයිති දෙයක් ඔබතුමා කැමතිද පිළිතුරු දෙන්න?
ගරු ඇමතිතුමා පිළිතුරු දෙන්න කැමති නැත්නම් මට ඉදිරියට දෙන්න බෑ. නෑ හොරි. අපි වෙනසට යන්න හොඳයි. දෙවෙනි වටය රෝහිණී කුමාරී ගරු විජේරත්න මැතිණිය පස්වෙනි ප්‍රශ්නේ ප්‍රශ්නේ අහනවද?
මං අහනවා ගරු කතානායකතුමනි.
අභාගත කරනවා.
අවිනි ප්‍රශ්නකාරී උදේශාන්ත ගුණසේකර මැතිතුමා ප්‍රශ්න අහනවද? සභාගත කරනවා. හොඳයි. අටගරු කනක හෙරත් මැතිතුමා ප්‍රශ්න අහනවද? මුදල් මැතිතුමාගෙන්
සති දෙකක්
කියලා.
11 ගරු අශෝක ප්‍රියන්ත මැතිතුමා ප්‍රශ්න අහනවද?
සති දෙකක්
කියලා. හොඳයි. ජයනේ.